පූජ්‍ය පිටිගල ගුණරතන හිමියන්ගේ සදහම් දෙසුමේ තෙවන අදියර දැන් අපි ශ්‍රවණය කරමු. අවසරයි ස්වාමීන් වහන්ස.
අපි දන්නවා සෝත කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට බව. සෝත නම් වූ ආර්ය අෂ්ටාංගික මාර්ගයට පිවිසීම සඳහා උපකාරක අංග ධර්ම හතරක් අපි අහලා තියෙනවා. කල්‍යාණ මිත්‍ර සේවනය, ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය, ධම්මානුධම්ම ප්‍රතිපදාව. අපි ඔය කෘත්‍ය ක්‍රියාව කියන එක ධම්මානුධම්ම ප්‍රතිපදාව හැටියට පළමු කොට පූර්ව ප්‍රතිපදාව හැටියට සමකළොත් එහි පිහිටීම සඳහා අවශ්‍ය කරන අත්‍යවශ්‍ය කරුණ තමයි මෙනෙහි කළ යුතු මෙනෙහි නොකළ යුතු කරුණු. යෝනිසෝ මනසිකාරය හා යෝනිසෝ මනසිකාරය. එතකොට යෝනිසෝ මනසිකාරය අයෝනිසෝ මනසිකාරය දෙක නොහඳුනන කෙනෙකුට නිවැරදි වූ ධම්මානුධම්ම ප්‍රතිපදාවේ, ඒ කියන්නේ කෘත්‍යෙහි යෙදෙන්න බෑ. දැන් නිවැරදිව මෙනෙහි කිරීම කියන යටතේ මා අදහස් කරන්නේ දැන් අර ප්‍රතිබිම්බය ළඟ කෙනෙකු රැවටිලා අසුභ බවට බැලුවා. අර ලෝභසහගතව දේශයේ උපදින විදිහට බලනවට වඩා ඒක හොඳයි. කුසල් යොනිසෝ මනසිකාරයක් ඊට සාපේක්ෂව. ඇස්කන්නාසාදී ආයතන අනිත්‍යයි කියලා බලන එක අර සුභ වශයෙන් නිත්‍ය වශයෙන් බලනවට වඩා උතුම් කුසල්. ඒවත් යෝනිසෝ මනසිකාර ලෝභ දේශ උපදීනට බලන විදිහට බලනකොට අයෝනිසෝ මනසිකාරය ඒ අයෝනිසෝ මනසිකාරයට සාපේක්ෂව මේ මනසිකාරයේ යෝනිසෝ. හැබැයි එහෙත් මෙහිදී යෝනිසෝ මනසිකාරය කියලා හඳුනගන්නේ මේ ටිකම පමණක් නොවේ. මෙහිදී යෝනිසෝ මනසිකාරය කියන එක අවධාරණය කරගන්න ඕන අනුප්පන්නානං ආසවානං න උප්පාදාය. උප්පන්නානං ආසවානං පහනාය. අනුප්පන්නානං කුසලානං උප්පාදාය. උප්පන්නානං කුසලානං බීයෝ භාවාය. මෙන්න මේ සතර කෘත්‍ය සතර ක්‍රියාවම සිදුවෙන ඒකාන්ත මනසිකාරයයි දුක ගෙවන යෝනිසෝ මනසිකාරය මෙදාම් ප්‍රතිපදාවේදී අපට අවශ්‍ය කරන්නේ. දැන් මම මේක පැහැදිලි කරලා දුන්නනේ ප්‍රතිබිම්බය ළඟ රැවටිලා සිතුවිලි ළඟ රැවටිලා කෙනෙකුට කුසල් උපදවන්න පුළුවන් කියලා, අසුභ බව අනිත්‍ය බව බලන්න පුළුවන් කියලා අපි පෙන්වන්නේ කෙස්ලොම් නියදත් සම්මස්දියා බලලා. දැන් ඒක සුභ වශයෙන් බලනවට වඩා කෙස් ලස්සනයි කියලා බලනවට වඩා ඉදිරිය නරක් වෙලා අවලස්සන වෙලා කියලා දෝමනස්සයක් උපදවා ගන්නවට වඩා වටිනවනේ අසුභ බවට අනිත්‍ය බවට බලන එක. කුසල් ඇත්ත. හැබැයි එතන අපිට තේරෙනවනේ අවිද්‍යාව ප්‍රත්‍යයෙන් කියලා. ඇත්ත ඇතිසිතින් නොදක්නා බවක් එතන තියෙනවා කියලා. එහෙනම් ඒක යෝනිසෝ මනසිකාරයක් වුවත් ඒ යෝනිසෝ මනසිකාරය නිවැරදිම යෝනිසෝ මනසිකාරය නොවේ. දැන් ඒ යෝනිසෝ මනසිකාරය තුල ධම්මානුධම්ම ප්‍රතිපදාවක් ගොඩනගන්න පුළුවන්. කුසල ප්‍රතිපදාවක්. හැබැයි ඒකෙන් ආශ්‍රාක්ෂය කරලා මාර්ගඵලවලට යනවා කියන එක වෙන්නේ. මාර්ගඵලවලට යාම සඳහා නිබ්බානස්ස සච්ච කිරියාය ඥායස්ස අධිගමාය කියන මේ උතුම් ප්‍රතිඵල උදාකර ගැනීම පිණිස නම් මේ අවිද්‍යාව ප්‍රත්‍යයෙන් කරන යෝනිසෝ මනසිකාරය ප්‍රමාණවත් නෙමෙයි. ඊට එහාවකට ගිය යෝනිසෝ මනසිකාරය උවමනා කරනවා. අපි ඒ ගැන දැන් මතක් කළා. එතකොට දැනුත් ඒ ටික අහගත්තේ කාගෙන්ද? ධර්මයෙන්නේ. එහෙනම් ඒ ටික අපිට දැනගන්න ඕන කරනවා ධර්මයෙන්. එවන් ධර්මයක් අහන්න කල්‍යාණ මිත්‍රත්වයක් ඕනනේ. එහෙනම් දැනගන්නවා කියන තැනට එන්න. මේ දුකයි මේ සමුදයයි මේ නිරෝධයයි මේ මාර්ගයයි කියන දැනගන්නවා කියන තැනට එන්න. ඒහි පස්සෙක එන්න බලන්න කියලා පෙන්වන්න එක්ක ඕන. පෙන්වන ධර්මයක් ඕන. ඉතින් ඒ නිසා ඒ සඳහා කල්යාණ මිත්‍ර ආශ්‍රයත් සද්ධර්ම ශ්‍රවණයත් කියන දෙක ප්‍රධානතම සාධකයන් වෙනවා මේ දැනුම සඳහා. ඒකෙන් අපි ගන්නෙ සුතමේ ටික. අහලා දැනගන්න සුතමේ. ඊළඟට ඒක චින්තාමය. වැඩි දියුණු කරන්න ඕනේ ඒක. අහගත්ත දේ තමන්ගේම අත්දැකීමක් බවට ඒක එහෙමද ඒක එහෙම වෙනවද? එහෙම මෙනෙහි කළොත් මෙහෙම වෙනවද? ප්‍රතිබිම්බය ළඟ රැවටෙනවද? රැවටිලා මෙහෙම කුසල් අකුසල් උපදිනවද? නැත්ද? එතන කොහොමද නොරැවටෙන්නේ? මොකද්ද ඇත්ත? මොකද්ද නීවරණේ? මොකද්ද සංයෝජනේ? කෙස්ලොම් නේදත් සම්මස්නහර කියලා පනවපු තැන, මෙනෙහි කරපු තැන අසුභ බවට මොකද්ද තිබුණේ? මොකද්ද එහා බලාගෙනද කෙස් කිව්වේ, ලොම් කිව්වේ? මොකද්ද එහා බලාගෙනද අසුභාසාර බවට, පිළිකුල් බවට? රූපේද රූප සංඥාවද? මේවා ඇත්තද? අන්න හිතලා හිතලා මෙනෙහි කරලා බලනකොට පේනව ප්‍රත්‍යක්ෂතාවයක් වෙනවා. ඇත්තක්මයි මේක. ඊළඟට එයාට තේරෙනවා, ඔව් මෙහෙම බැලුවොත් මේ නූපන්නාස්ව අකුසල උපදිනවනේ. උපන්නේව වැඩෙනවනේ. නූපන් කුසලේ උපදිනවා, උපන් කුසලයක් පිරිනවනේ. හැබැයි මෙන්න මේ විදිහට බැලුවොත්, මේ විදිහට මෙනෙහි කළොත් නූපන්න කුසලයක් නූපදිනවා, උපන්න කුසලයක් දුර වෙනවා, නූපන් කුසලයක් උපදිනවා, උපන් කුසලයක් වැඩෙනවා. එහෙනම් මේකමයි භාවිත කරන්න ඕන කියන දැනුම ඇතුව පටන් ගන්නවා යා. අයෝනි සමනසකාරයෙන් ඉඳලා මොන ධම්මං ධම්ම ප්‍රතිපදාවකින්. එතකොට එතනට එන්න සුතමය චින්තාමය කියන දෙකක් ඕන. හැබැයි එතනදී භාවනාව අනවශ්‍යයි කියන්න බෑ. හොඳට සවන් දෙන්න කෙනෙකුට විසුරුණු මනසකින් තොරව සංසුන් මනසකින් ඕනනේ සවන් දෙන්න. මම ඔබට පෙර දවසක් කියලා දීලා ඇති, අපි පාසලේදී පන්ති කාමරයේදී ගුරුවරයාට පුංචි අවදී හොඳට සවන් දුන්නු දවසේ ඉගෙනගත්තු කවිය කතාව අදත් මතකයිනේ. අරහෙමේ බල බල වටපිට බල බල නොයෙක් දේවල් හිත හිතා, නොයෙක් දේවල් ඇඳ ඇඳා, අරයමයාත් එක්ක සෙල්ලම් කර කර පන්ති ගුරුවරයා කියා දුන්නු දේ එකක්වත් අද මතක නැහැ. එතකොට සුතයට මතකයට ඇවිල්ලා තියෙන්නේ කවුද? මොකද්ද? සංසුන් මනසින් සවන් දුන්නු දවසේවා. අසංසුන්ව, අසංවරව, වික්ෂිප්තව සවන් දුන්නු දවසේ හොඳින් දක්ෂ ගුරුවරයා වුණත් කියා දුන්නු දේ දන්නේ නැහැ. එදත් මතක නැහැ, අදත් මතක නැහැ. එහෙනම් මේ සවන් දෙනවා කියන තැනට භාවනාව යොදාගෙන වැඩුණු මනසකින් මොනවෙන් හෝ අර දානශීල භාවනා කියන යටතේ එන බුදුගුණ, මෛත්‍රී, අසුභ, මරණ සති, ආනාපාන සති ආදී මේ කුමන හෝ කමඨහනකින් හිත වඩමින් බණහන කෙනා, සිත වඩමින් බණහන කෙනා හොඳින් ධාරණය කරගන්නවා. හොඳින් ධාරණය කරගත්ත කෙනාට තමයි හොඳින් අර්ථ පරීක්ෂා කරන්න පුළුවන් වෙන්නේ. මොකද ළඟට යනවා, ඇසුරු කරනවා, ඇසුරු කරන කෙනා කන් යොමනවා, කන් යොමමින් බණ අහනවා, අහන දේ දරා ගන්නවා, දරාගත් දේහි අර්ථ පරීක්ෂාවට යන්නේ. අර්ථ පරීක්ෂාව කරන කොටයි ධර්මයේ පහදින්නේ. පහදින කෙනාටයි ඡන්දය උපදින්නේ. ඡන්දය ඇති කෙනාටයි විරිය, විරිය ඇති කෙනායි තුලණය කරන්නේ, තුලණයෙන් යුක්ත කෙනායි අධිගම මඟඵල ලබන්නේ. ඒ අනුපිළිවෙල අනුව යන්න නම් සුතමේ ඥානය ආරම්භ කොට චින්තාමේ ඥානය දෙවෙනි කොට දැක්කුවල් මේ දෙක හම්බ වෙන්නේ නැහැ භාවනාවෙන් නොවැඩූ හිතකට. ඒ නිසා බණ අහන්න කල්යාණ මිත්‍ර ඇසුරට යන්න කුමන හෝ කමඨානකින් හිත වඩමින්. ඔබ දැන් තේරුම් ගන්න, ඔබ හිත සංවර කරගෙන අහපු බණ හොඳට මතකයි. මේ ටික හොඳින් යෙදුනහම සියල්ල සම්පූර්ණ කරගන්න පුළුවන් වෙනවා. කල්යාණ මිත්‍ර ආශ්‍රයේ සද්ධර්ම ශ්‍රවණය. තුල. බොහෝ දිනාට යහපත පිණිස උදේ වරුවම කියලා දොන්නෙත් ඒක තමයි. දැන් අන්න භාවනාවේ වශයෙන් හිත වඩන්නේ නැතුව සවන් දුන්නාම ගුරුවරයාට ටිකක් අමාරුයි. නැවත නැවත කියන්න වෙනවා. අපි දැන් මතක් කළා කයෙහි කය අනුව බලන්න කියලා. එය කෙසේ නිවැරදිව කළ යුතුද කියන එක පෙන්නවා. ඒකේ වැරදි ක්‍රමයකුත් පෙන්නවා. අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංස්කාර ගොඩනැගෙන හැටි පෙන්නවා. හැබැයි ඒක ප්‍රතික්ෂේප කළා නෙවෙයි. දැන් අපි භාවනා කියලා නුවණ වඩන්න, බණ අහන්න, එහෙම හරි අවිද්‍යා ප්‍රත්‍යයෙන් නමුත් කරන පුඤ්ඤාභි සංඛාරයේ වටිනවා උතුම්. මෙලව ජීවිතයේ සහනය, සංසාර ජීවිතයේ නැන නුවණ දැනුවත්කම ඇතුව උපදීනේ පුණ්‍යලාභය. ඒ අවිද්‍යා ප්‍රත්‍යයෙන් නමුත් කරගන්න පුඤ්ඤාභි සංඛාරයට ලැබෙන ප්‍රතිලාභ වෙනවා. එනිසා ඒක ප්‍රතික්ෂේප කරන්න යන්න එපා. ඒකත් භාවිතා කරන්න. ඒක භාවිතා කරන ගමම්ම, ඒක හුරු කරන ගමම්ම, ඒ තුලම බලන්න ඊට ගැඹුරකට යන්න. මම කෙස් කියලා, ලොම් කියලා, නිය කියලා, දත් කියලා පණවන්නේ මොකටද? මම මේ කෙස්ය, මේ ලොම්ය, මේ නියය, මේ දත්ය, මේ හමය, මේ ඇටය, මේ ඇට මිදුලුවේ කියලා පැනවීමක් කරන්නේ මොකක් දිහා බලාගෙනද? සතර මහා ධාතුවටද? සතර මහා ධාතුවෙන් හටගත්ත දෙයකටද? එහෙම නැත්නම් සිතේ හටගත්ත දෙයකටද? අනේ මම හැමතිස්සෙම සතර මහා ධාතුව කියලා, සතර මහා ධාතුවෙන් හටගත්ත දෙය කියලා මේ පණවලා තියෙන්නේ රූපේට නෙවෙයි. එහෙනම් මෙතන රැවටීමක් තියෙනව නේද? මං හැමතිස්සම මිරිඟුවට නේද මේ රැවටිලා තියෙන්නේ? හමු වෙලා තියෙන්නේ මිරිඟුව නේද? මිරිඟුව වතුරයි කියලා හිතාගෙන රැවටිලා නේද මේ රූපයට දුවලා තියෙන්නේ? වරද හඳුන ගන්න බලන්න. වරද හොඳට හඳුනගත්තට පස්සේ පිළියම් ගන්න වෙන්නේ. මෙතන වරදිනව නේද කියන එක හොඳට තහවුරු කරගන්න. මම මේ කෙස් කියලා, ලොම් කියලා, නිය කියලා, දත් කියලා පණවන්නේ මොකටද? මේ කේසා, මේ ලෝමා, නඛා, දන්තා කියන තැන අපි යමක් දිහා බලාගෙනනේ මේ කියවන්නේ. මානසිකාරය කරන්නේ යමක් දිහා බලා. මොකක් දිහාද බලන්නේ කියලා හොඳට හඳුනන්න බලන්න. ඒක රූපයේද, රූප සංඥාවද? ඒක රූපයට දායිති, නාමයට දායිති කියලා බලාගන්න. එහෙනම් මම හැමතිස්සෙම නාම කොටසට අයිති දෙයකට නේද මේ රූපයක් කියලා හිතාගන්නේ? නැත්තම් මට කොයි වෙලාවකවත් රූපේ හම්බ වෙන්නෙම නෑ නේද? අර අනිදස්සණං අනාරම්මණං කියපු තැන ඇත්ත දකින්න. ඇත්තටම බුදුහාරෝ ඇත්තක් නේද දේශනා? රූපේ පේන්නෙම නෑ මේ රූපයයි කියලා හිතා ගන්න නිසා. කණ්ණාඩිය ළඟදී කවදාවත්ම ප්‍රතිබිම්බයේ මිසක් රූපේ හම්බ වෙලා නෑ. රූපේ හම්බුණා කියලා වැරදි දෘෂ්ටියක් උපදවා ගත්තා නිසා. ඉතින් මෙතනත් වෙන්නේ හැමතිස්සම මේ භාවනා කරන වෙලාවේදී පවා ඒකම නේද කියලා මේ අවිද්‍යාව හඳුන ගන්න, නීවරණේ හඳුන ගන්න, ඊළඟට හඳුන ගන්න සංයෝජනේ. දැන් මෙබඳු ඇත්තක් තුලත් මෙතන රැවටිලා බැඳෙන්නේ මේ රූප සංයෝජනයට, රූපයට බැඳෙන්නේ. එහෙනම් සංයෝජනයේ දුරු නීවරණය මෙතනයි. එතන ඇත්ත ඇති සැටියෙන් වැහෙන බැවින් මේ නොපෙනෙන නැති රූපයකට සංයෝජනය වෙනවා, පෙන්වණේ වෙනවා. සංයෝජනයේ අතහරින්න බෑ මෙතන රැවටෙනවා කියලා බැලුම් පමණින්. මොකද මෙතන රැවටෙනවා කියන්නෙම මෙහි පේනකොටම සිහි වෙන්නේ ආශ්‍රවය, රූපේ සිහි කරගන්න. ඒ නිසා නිතරම හිත එහාට ඇදෙන දුවන කාන්දමක් වගේ. ඒ නිසා ඒ ආශ්‍රවය දුරු කරන්න නම් රූපේ ඇත්ත ඇති සැටියෙන් බලන්න ඕන. රූපය කියන්නේ ධාතුව නේද? ධාතුවෙන් හටගත්ත දෙයට නේද කෙස් කියලා ලොම් කියලා නිය කියලා දත් කියලා හැම කියලා පනවලා තියෙනවා. ඒවා නම් ගොඩක් නේද? ඇත්තේම ධාතුව නේද කියලා ධාතුවම බලන්න. ඊළඟට සම්මත වශයෙන් බලන්න කෙස් කියන්නේ අසුභසාරද ගුණ පිළිද. කය කියලා ගත්ත මෙතන තියෙන වෙන්නේ මේ බඳු අසුභසාර. නිතරම කයෙහි අසුභව අනිත්‍ය බව දුක් බව බලබලා බලබලා ආශ්‍රවයේ දිවන්න සංයෝජනයේ දිවන්න. එතකොට කය දිහා බලන්නේ මොන පදනමක ඉඳගෙනද කියන එක අමතක කරන්න එපා. අන නුවණ පෙරටුව යනවා කියන්නේ ඒකයි. රැවටෙන්නේ මෙන්න මෙතන. මෙතන රැවටීම සිද්ධ වෙන්නේ මේ සංයෝජනේ මේ ආශ්‍රවය නිසා. එහෙනම් මේ සංයෝජන මේ නීවරණය දුරු කරන්න අවිද්‍යාව දුරු කරන්න බෑ මේ සංයෝජනේ තියෙනකම්. මෙහෙට හිත ඇදෙනකම්. ඉස්සෙල්ලා මේ නීවරණය දුරු කිරීමට ප්‍රථම සංයෝජනේ දුරු කරන්න ඕන කියන නුවණ ඇතිව රූපී ඇත්ත සැටියෙන් බලන්න. රූපී ඇත්තද? දැන් රූපී ඇත්ත සැටියෙන් බලන්න කිව්වම රූපේ හම්බ වෙන්නේ නැහැ එතනදී. එතනදීත් ওই සංඥාමයයි හම්බ වෙන්නේ. අපි අසුභ සංඥාව වඩන්නේ. අසුභ සංඥා. එතකොට දැන් සංඥාව පේනකොට සුභ කියන සංකල්පය දැන් පේනවා වගේම අපට යම් දවසක මේ සංඥාව ඉදිරියේම අසුභ බවම ඒ සම්මතේම පිහිට වැඩුවොත් අපට දැන් අද සුභ වශයෙන් පේන දේ එදාට යම් දවසක පෙනේවි. මේකේ අසුභ බවම පිළිකුල් බවම අනිත්‍ය බවම හිස් බවම තුච්ච බවම එදාට දුවන්නේ නැහැ හිත චලනේ වෙන්නේ නැහැ. අන්න ඒ නතර වුණු චේතෝ සමතය වෙච්ච ගොඩ නැගුණු වෙලාවේදී ඇත්ත ඇති සැටියෙන් දකින නුවණ යම් කිංච සමුදේ ධම්ම සම්බන්ධන හට ගැනීම ස්වභාවකට ඇති සීල ධර්මයේ නිරුද්ධ වෙන ස්වභාවයේ කොට ඇත්තේය කියන නුවණ පහළ වේවි. ඒ නිසා කය අනුව බලන්න මෙන්න මේ නුවණද පෙරටුව තියාගෙන මෙන්න මෙතනයි රැවටෙන්නේ මෙතන රැවටෙන්නේ මේ ආශ්‍රව නිසා සංයෝජන සංයෝජනයේ දුරු කිරීම සඳහා මෙතන මේ ආකාරයෙන් බලනවා කියන දැනුම ඇති. යම් දවසක යම් මොහොතක මේ සංයෝජනය දුරු වෙනවනම් ගෙවෙනවනම් ඉන් එහාට රූපය ගැන බලන්න මහන්සි වෙන්න ඕනේ. නීවරණේ දුරු කරන ප්‍රතිපදාවට ඊට පස්සේ වෙන්නේ. ඒ විදිහින් බලන්න. ආසකේපයක් තියෙනවා මේ නිබ්බේධික හා සමපරස් ලක්ෂණ ගැන මමවත් දන්නේ නැවුවා. අපි මේ අන්තයක කෙලවරක තියෙන දේ ගැන ඉස්සෙල්ලා පටලවා ගන්න එපා. අපි ගන්න ඕන තැන හරියට ගන්න. එකක්වත් නොදෙන 50ක් ගැන හොයන්නේ කොහොමද? දැන් මම කිව්වට අවිද්‍යා සමුදයෙන් ආහාර සමුදයෙන් තණ්හා සමුදයෙන් යථා ලක්ෂණ නොදන්නා බවින් මේ හට ගන්න වෙයි කියලා ඔබ වචන ටිකක් විතරක් මට කියත හැකියි. දැන් රූපය ගත්තාම අවිද්‍යා සමුදය රූප සමුදය අවිද්‍යා නිරෝධ රූප නිරෝධ අවිද්‍යා නිසා හට ගන්න රූපය අවිද්‍යා නිරෝධ නිරෝධ ආහාර සමුදයෙන් හට ගන්න රූපය ආහාර නිරෝධ නිරුද්ධ වෙනවා. තණ්හා සමුදයෙන් හට ගන්න රූපය තණ්හා නිරෝධ නිරුද්ධ වෙනවා. යථා ලක්ෂණ නොදැනීමෙන් හට ගන්න රූපය යථා ලක්ෂණ දැනීමෙන් නිරුද්ධ වෙනවා. මේ විදිහෙන් මට එක එක ස්කන්ධ ටිකට මේ පහ ඇති වීමට 25ක් නැති වීමට 25ක් වචන ටිකක් විතරයි කියන්න පුළුවන්. මේක තමන් මුල හඳුනගත්තාම තමන්ට හසු වෙන ලක්ෂණයක් වෙනවා. මොකද දැන් රූපය කියලා මොකද්ද හම් වෙන්නේ යමකු තියෙන්නේ නැහැ. අපට ආහාරයෙන් හටගන්න රූපය හම්බ වෙනවද? අවිද්‍යා සමුදයෙන් රූපය කියලා යමක් හම් වෙනවද කියන එක අපි මේ නමින් කිව්වේ නැතුවට මේ ටික තමයි මේ තියෙන්නේ. හ්ම්. එනිසා නිබ්බේධික ප්‍රඥාව කියලා කියන්නේ නිබ්බේධික නිබ්බිදා කියලා කියන කලකිරීමට කලකිරෙන්නේ ඇත්ත ඇති සිතින් දැක්කොත් ඇත්ත ඇති සිතින් දකින්න නම් සමාධියක් ඕන. සමාධිය ලබන්න නම් සුඛය. සුඛය ලබන්න නම් පස්සද්ධිය ඕන. පස්සද්ධිය ලබන්න නම් ප්‍රීතිය ඕන. ප්‍රීතිය ලබන්න නම් ප්‍රමෝදය ඕන. ප්‍රමෝදය ලබන්න නම් යෝනිසෝමනසිකාරයේ දෙන්න. දැන් අපි යෝනිසෝමනසිකාරය ගැන කියනවා. යෝනිසෝමනසිකාරය හරියට හඳුනගෙන භාවිතා කළොත් ඒ භාවිතාව කිරීම තුළ ප්‍රමෝදය, ප්‍රීතිය, පස්සද්ධිය, සුඛය, සමාධිය, යථාභූත ඥාන දර්ශනේ, නිබ්බිදාව, නිබ්බිදාව ඇති කල්හි නොඇලීම, නොඇලීම ඇති කල්හි විරාගය, විරාගය ඇති කල්හි නිරෝධය, නොඇලීම නිදීම, නිදීම ඇති කල්හි නිදුනේ යන මේ එකක් නෑර ඔක්කොම එකිනෙකට බැඳී සම්බන්ධව පවතිනවා. එනිසා ඒ ටික ඒ ආකාරයෙන් හඳුර ගන්න බලන්න, පටන් ගන්න එක තැනකින් අල්ල ගන්න. ඊට පස්සේ මෙහාට දිගටම යන්න පුළුවන්. දැන් මොකද්ද? නැවත නැවත මේ රූප සංඥාව හෝ රූපේ හෝ රූපේ නමින් එළඹ සිටින්නේ මොනවද කියලා පස්සෙන් හොයාගෙන යන්න පුළුවන්. මේ නුවණ තම තමන්ට ලැබෙනවා. ඊළඟට තව ප්‍රශ්නයක් තිබුණා. ආනිසංස ඵලය හා නිස්සන්ත ඵලය ගැන කතා කරනවා. ඒ පිළිබඳව මා යම් හැඳින්වීමක් පෙර දවසක මතක් කිරීමක් කළා. නමුත් ඒ පිළිබඳව වුණත් අපට යමක් කරනකොට ඒ කරන ක්‍රියාව තුළ කිසියම් ඵලයක් ලබන්න ඕන. දැන් අපි ගත්තොත් උදාහරණයක් ඇටියට, අර ප්‍රතිබිම්බය ළඟ රැවටිලා නමුත් සුභ වශයෙන් ලෝභ දේශ මොහ උපදින විදිහට බලනවට වඩා අසුභ බව, පිළිකුල් බව, දුගඳ බව, අනිත්‍ය බව, අනාත්ම බව බලන එක උතුම්නේ, කුසල්නේ. ඒක යහපත් වෙන්නේ මොකද? ඒකට හොඳ ප්‍රතිඵලයක් ලැබෙනවා. ඒකට හොඳ ප්‍රතිඵලයක් ලැබෙනවා. යහපත් විපාකයක් ලැබෙනවා. සසරේ සිව්වපායෙන් මුදවලා සුගතියකට එන්න නැන නුවණ දැනුගත්කම ඇතිව උපදින්න හේතු සම්පත් සැලසෙනවා. හොඳ විපාකයක් ගෙන දෙනවා. හැබැයි ඒකේ ඒකාන්ත ඵලයක් අපට උදා කරලා දෙන්නේ නිවන නැමැති. අපි බලාපොරොත්තු වෙන ඵලය එතනින් උදා වෙන්නේ නැහැ. ඒ නිසා අපි බලන්න ඕන අපි කරන ක්‍රියාව තුළ අපේ අපේක්ෂාව කොයි මට්ටමෙන්ද ඉටු වෙන්නේ කියලා. අන්න ඒක හඳුනාගෙන කටයුතු කිරීම වැදගත් වෙනවා. ඒක හඳුන්වා දීම තමයි අද දවසේත් අපි උදෑසන ඉඳලම කළේ. මෙහෙම කළොත් මෙන්න අවසානයේ සිදුර හරියට වැහෙන තැන නෙවෙයි ඉන්නේ කියලා. මෙන්න මෙහෙම බැලුවොත් හරියටම සිදුරේ වැහෙනවා. ආයි කළ යුත්තක් නැහැ. සියලු ප්‍රතිඵලය අවසාන ඵලයේ අවසාන හැටියටම ලබාගත් කත කිච්ච කළ යුත්තක් නැහැ කියන තැනටම ගියා. එනිසා ඒ පිළිබඳව දැනගන්න අපි අද දවස පුරාම ඉගෙන දැනුවත් කළා. ඒ වගේම තවත් ප්‍රශ්නයක් තියෙනවා. තණ්හාව හට ආකාරයක් වෙනවා කියලා මම කිව්වද උදේවල? තණ්හාව 168 ආකාර 108 ආකාරයකට තියෙනවා. තණ්හාව උපදින ස්ථාන සිදුරු 60ක් අපි ගැන කතා කළා. සතිපට්ඨාන සූත්‍රයට අනුවම චක්කුම් ලෝකේ පිය රූපං සාත රූපං එත්තේ සතණ්හා උපජ්ජමානා උපජ්ජති තනිසමානාන වීසති. රූපං ලෝකේ චක්කු විඥානං ලෝකේ චක්කු සම්පස්සෝ ලෝකේ චක්කු සම්පස්සජා වේදනා ලෝකේ රූප සංඥා ලෝකේ රූප සංචේතනා ලෝකේ රූප විතක්කෝ ලෝකේ රූප විචාර ලෝකේ රූප තණ්හා ලෝකේ පිය රූපං සාත රූපං යත්තේ සාතණ්හා උපජ්ජමානා උපජ්ජිතේතනී සමානානි එක ආයතනයකට 10ක් ආයතන 6ට 60ක් දැන් කියවුණා දැන් මෙන්න මේ 60 තමයි උපදින තැන මෙතන තණ්හාව ගෙවෙන හැටියට බලන්න ඕන දැන් ඒක పూర్ව ප්‍රතිපදාව හා ප්‍රතිපදාව කියලා දෙකොටසකට බෙදෙනවා අපි පළමුවෙන් පටන් ගන්න ඕන పూర్ව ප්‍රතිපදාව පිළිබඳව කලින් කියලා දීලා තියෙනවා අපි කොහොමද කියලා තියෙන්නේ අපි මතක් කළා ඉපදීම ජරාව ව්‍යාධි මරණයේ ස්වභාව කොට ඇති රූපය රූපපාදා රූපස්කන්ධ මේ දුක කියලා දැන් අපි නිතරම දුකයි හඳුනගන්නේ දුකයි පිරිසිඳ දකින්නේ දුක පිරිසිඳ දකින්න ඕන. දැන් අපි බලමු ඒක කොහොමද කරන්නේ කියලා. ඔන්න අපිට හම්බ වෙනවා රූපයක්. රූපයක් හම්බ වෙනවා. හම්බ වෙනකොටම ඒකට අපි පනවනවා මලක්. ඊළඟට ඒක රෝස මලක්. ඒක කහ පාට එකක්, රතු පාට එකක්. ඒක හරි ලස්සනයි. ඔන්න තණ්හාව පිරෙන හැටි, ගලන හැටි. මඩ වෙන හැටි ඊළඟට අනේක හරි ලස්සනයි දැන් ඈත ඉඳන් බලලා මදි දැන් ළඟට යන්න ඕන ඔන්න කය ඔසවගෙන යනවා ළඟට ගිහිල්ලා බැලුවත් මදි අල්ලලා බලන්න ඕන දැන් ඇහැටත් හොඳයි අතට පහසත් හොඳයි සුමුද මදි ඉඹලා බලන්නත් ඕන මල අල්ලලා සිප ගන්නවා අනේ සුවඳයි දැන් ඇහැට බැඳුණා කයෙහි බැඳුණා නාසයෙහි බැඳුණා දැන් සිතිනුත් බැඳිලා දැන් මටත් ඇත්තන් මලක් දැන් මේ කයිති කරගෙන දැන් අනුන්ගේ දේ මට ලැබේවා කියලා හිතුවා දැන් මේක ඉල්ලලා ගන්න ඕන නොදෙනවා නම් හොඳින් ගන්න ඕන නරකින් ගන්න ඕන දැන් හොරකම් කරලා හරි ගන්න මරලා හරි ගන්න බොරු කියලා හරි ගන්න අපායියක් කමන්නේ කොහොම හරි ගන්නවා දැන් බලන්න කාය කර්ම වා කර්ම මනෝ කර්ම වලට ඇවිල්ලා දස අකුසලයට ඇවිල්ලා දැන් දස අකුසලයට ආපු පිළිවෙල බලාගෙන යන පළමුවෙන් යමක් දෙයක් හිතේට දැක්කා දෙවෙනුව දැකපු දෙයට නමක් පැනෙව්වා මලා ඒකට නම් දැම්මා රෝස මල. ඒක රතු පාට, කහ පාට, නිල් පාට, පාට. ඒක හරි ලස්සනයි. බලන්න ටික ටික වර්ධනය වෙනවා. දැන් හොඳයි අපි ලෝකේ ලස්සන දැක්කම කමන්නේ. අපි සසරේ පින් කරපු නිසා සෝමනස්සහගත අරමුණු ලැබෙනවා. පෞකල නිසා දෝමනස්සහගත අරමුණුත් ලැබෙනවා. එනිසා චක්කු විඥානය පුණ්‍ය විපාක වශයෙන් උපදිනවා අකුසල විපාක වශයෙන් උපදිනවා කල පින් කුසල් 90 තව අකුසල් 90 හොඳයි ලස්සනයි සුන්දරයි කියලා දැක්කා වරදක් නැහැ හැබැයි අපිට එපමණකින් හරි නුවණ පිහිටුවා ගන්න පුළුවන් නම් නුවණ පිහිටුවා ගන්න පුළුවන් නම් හරිම වැදගත්. මොකද්ද? දැන් අපි තේරුම් ගත්තොත් මෙන්න මෙහෙම. මලක් ලස්සන මලක් කියලා දැකපු තැන මොකද්ද දැක්කේ මලක් කියලා. ඔන්න ආපස්සට විමසන අර සතිය, සීය, නුවණ යෙදෙන්න ඕන. ඇසු ධර්මයේ ප්‍රයෝජනෙට ගන්න මෙන්න මෙහෙමයි. මලක් කියලා දැක්ක දේ හටගත් එක මහ පොළොව නොතිබුණා නම් අවැසි තුලන් නොලැබුණා නම් පොහොර ටික නොලැබුණා නම් යමක් හටගන්නේ නැහැ මලක් කියලා දකින දේ හටගත් එක මෙන්න මේ හේතුන්ගෙන් හටගත් එක හටගත්ත නම් යමක් ඒ සංකතයක් සංකතයක් නම් ඒක නැති වෙන වෙනස් වෙන විපරිණාමයට පත් වෙන එක එහෙනම් මල ඉපදීම ස්වභාව කොට ඇති එක. ඉපදීම ස්වභාව කොට ඇතනම් ඒකේ කාන්තෙන් දැන් මේ මොහොතේ දිරීම ස්වභාව කොට පවතිනවා. දැන් මල ලක්ෂණයි සුන්දරයි කියන තැනම නොවේද දිරීමේ ලක්ෂණය ආරම්භ වෙලා නැද්ද? පිපුණු මොහොතෙමයි මැලවෙන්න පරවෙන්න පටන් ගත්තේ. දැන් ලක්ෂණට දකින තැන ඒ ලක්ෂණේ සැඟවිලා තියෙනවා. එහෙම වෙන නිසා නෙමෙයිද මල දුර්වර්ණ වෙන්නේ, රෝගී ලක්ෂණ පහළ වෙන්නේ. ඒ විපරිණාමයේ අවසාන ප්‍රතිඵලය නෙවෙයිද වායෝ පඤ්ඤායති. පෙති ගිලිලා මහ පොළොව සිපගන්නේ. මේ මරණයේ දුක් ලක්ෂණය නේද? එහෙනම් මෙතන ජාතියේ දුක් ලක්ෂණය, ව්‍යාධි දුක් ලක්ෂණය, ජරා දුක් ලක්ෂණය, මරණ දුක් ලක්ෂණය කියලා. කවුරු හරි මල ප්‍රිය වස්තුවක් හැටියට දැකලා ඇසුරු කරනවා නම් මොකක්ද ඇසුරු කරන්නේ? ජරා මරණය. අප්‍රිය දේද ප්‍රිය දේද? අප්‍රියන් හා එක්වීමක් වෙන්නේ. දැන් ප්‍රියංගෙන් වෙන්වීම දැන් එකතු වෙන්නේ මොකටද? ජරා මරණයටමයි. දුකට එකතු වෙන්නේ. දැන් මේක සපයි කියලා ගත්තත් මේක යථාර්ථ වහ වහ ජරා මරණය දක්වා ඇදී යන බව. එහෙනම් මේ මොහොතේ සුන්දරව දකින දේ ඊළඟට ක්ෂණෙයි ප්‍රතිවිකසිත පෙති මිලාන වෙනම් මහ පොළොව සිප ගන්න මරණයේ ලක්ෂණ පහළ. අප්‍රියන් හා එක්වෙන්න වෙනවා, ප්‍රියංගෙන් වෙන වෙනවා. කැමති වුණාට කැමති ආකාරයෙන් පවත්වන්න බැහැ. අර ලක්ෂණ ටික ඒකාන්තයෙන් ක්‍රියාත්මකයි. එහෙනම් මේ සුන්දරයි කියලා දැක්ක තැන අසුන්දර ධර්මතාවයක් තියෙනව නේද? මේක නේද යථාර්ථය? මේ බඳු යථාර්ථයක් ඇති තැනක අපි සිතින් මවාගත් සුන්දරත්වයක් නේද තියෙන්නේ? තාවකාලික පුංචි ආස්වාදයක් නේද තියෙන්නේ? නමුත් ඒක ආදීනෙ කොච්චරද? ජාති ජරා මරණ අප්‍රියනායිකේ ප්‍රියංගෙන් වෙනුම කැමති දෙන්න ලැබීම ස්වභාව කොට පවතිනවා නේද? මේ ඇත්ත නොදකින තැන මේ ලස්සනයි කියලා දැක්ක නේද කියලා අන්න ආර්ය දුක්ඛ ලක්ෂණය ප්‍රකට කරන විදිහට බැලුවා. බැලුවාම මොකද වුනේ? අන්න තණ්හාව හිඳුණා. දැන් ළඟට යන්න ඕන වෙන්නේ නැහැ, අල්ලන්න ඕන වෙන්නේ නැහැ, සිප ගන්න ඕන වෙන්නේ නැහැ, මටත් ඕන කියලා හිතෙන්නේ. හොඳින් හෝ නරකින් ගන්න අකුසලයට යන්න වෙන්නේ. මේ ගංගාවක් හිඳලා ගියා. මේක අරමුණක් මෙනෙහි කිරීම තමයි. අනේ මේ අරමුණ අඟුවෙච්ච ඇහත් හටගත් එකක් නේද? කර්ම චිත්ත විත් ආහාරයෙන් හටගත් එකක් නේද? හටගත්ත හැදිරන්නේ නැද්ද? ළඩ වෙන්නේ නැද්ද? මැරෙන්නේ නැද්ද? අප්‍රියන් හා එක්වෙන්නේ නැද්ද? එහෙන් කියන්නේ වෙනුවීමේ දුකේ නැද්ද? කැමති දේ නොලැබීමේ දුකේනවා නේද? එහෙනම් ඇහැ කියන්නේ දුකට නේද ඇහැ කියලා තියෙන්නේ? දුකට නේද මල කියලා තියෙන්නේ? ඔන්න ආරේ ලක්ෂණය ප්‍රකට වෙනවා. එතකොට ඒවා නිසා අර ගලාගෙන එන සිදුරෙන් ගලාගෙන එන වතුර ටික ටික පාලනය වෙනවා. පාලනය වෙනවා. මේ විදිහේ විඥානයේ ස්පර්ශ වේදනා කන ශබ්ද සෝත විඥාන මේ විදිහේ ඔක්කොම ටික පටන් ගන්න මෙනෙහි කරන්න ආරම්භ කරන්න. අඩුතරමින් ගැටෙන තැන, බැඳෙන තැන, තණ්හාවෙන් බැඳුනට පස්සේ හරිය තැන මම තණ්හාවෙන් බැඳිලා මේ කර්මයකට කර ගැන්වේ. මෙන්න මෙතන ඇත්ත, මේ ඇත්ත නොදකපු නිසා නේද? මහා ගැටුමක් හදාගත්තට පස්සේ හරිය කමන්නේ, මේ ගැටුම ආරම්භ වුණේ මෙතන නේද? මේ පුංචි තැන මේ දුක්ඛ ලක්ෂණේ නොදැක්ක නිසා නේද කියලා මේ ඇත්ත ලක්ෂණ ටික මෙනෙහි කරලා බලන්න. එතකොට ඔබ දුක පිරිසිදු දකින්න පටන් අරගන. එතකොට අර ටැංකිය හිස් කරන ක්‍රියාව ඔය කරන්නේ. ඔය ක්‍රියාව තුළ වෙන්නේ ටැංකිය හිස් කරනවා. පූර්ව ප්‍රතිපදාවෙන්. ඊට පස්සේ අර සැබෑ පිළියම විපස්සනාවෙන් කරන්න පුළුවන්. සම්මතය තුළ ඔය විදිහින් බලන්න. එහෙම බලන ක්‍රියාවලිය තුළ අපි බලාපොරොත්තු වෙන ප්‍රතිඵලයට අපි ටික ටික එහාට ලඟ කරන නිබ්බේධික ප්‍රතිපදාවක අපි ඉන්නවා. කෙලෙස් ගෙවන ආශ්‍රව ගෙවන ප්‍රතිපදාවක අපි ඉන්නවා කියන සැබෑ සතුට සුන්නස්ස ඔබට ලබන්න පුළුවන් වෙන. ප්‍රශ්න එපමණයි. දැන් වෙලාව තියෙන්නේ. එහෙනම් අවසන් කරමු නේද? එහෙමනම් පින්වතුනි, දැනුම් දිය යුතු විශේෂ කරුණු කීපයක් තියෙනවා. අපි කලිනුත් මතක් කළා, අද දවසත් මම හිතනවා අපේ අය හුඟා දෙනෙක් ජාතික අභිමානයෙන් උද්ධාමයට පත් වෙන දවසක්. අපි උද්ධාමයට පත් වෙන දවසේ අපි දැනුවත්ව හෝ නොදැනුවත්ව අපේ දරුවන්, තරුණයන්, සහෝදරයන්, සහෝදරියන් විශාල පිරිසක් මිය ගියා. ඒ වගේම ඊට වඩා වැඩි පිරිසක් ආබාධිත වුණා. ඉතින් අපේ යුතුකමක් වෙනවා ඒ ආබාධිත අයව දෙපයින් නැගිට්ටවන්න යම් යාත්‍රා. ඒ නිසා අපි පෙර දවසක මතක් කළා ඔබේ උපන්දිනයේ දවසේ, විවාහ සංවත්සර දවසේ, සිහි කටයුතු දවස, ඒ සඳහා යොදාගෙන රුපියල් 25,000ක් වැනි පරිත්‍යාගයක් කළොත් ඔබේ අතින් කකුලක් නැති කෙනෙකුට කකුලක් දීලා දෙපයින් ඒ තරුණේ දරුවෙක් වෙවිද්දවන්න පුළුවන් කියලා. ඉතින් ඒ අනුවයේ නුවරින් වාක් ලොබ් ප්‍රතිචාර ලැබුණා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා මේනුත් තිබඳු ප්‍රතිචාරයක්, තිබඳු උපකාරයක් ඒ අය වෙනුවෙන් ඉටු කරාවි කියලා. ඊළඟට ඔබට මතක ඇති, මේට අවුරුදු ගණනාවකට පෙර මේ ආසන්න දින කීපයකදී හරන්තලාවේ විශාල භික්ෂු ඝාතනයක් සිද්ධ වුණා. ඒ භික්ෂු ඝාතනයේදී කොඳු යට පෙළට මිටි වැදිලා එක කුඩා හිමි නමක් ආබාධිත වුණා. අද උන්වහන්සේ තුනටියෙන් පහළ ආබාධිතයි. මේ ජාතික රෝලේ අවුරුදු 5ක් විතර හිටියා. වික්ෂු ආකෘති ගියාය දැකලා ඇති පුංචි කාලේ අවුරුදු 9 10 12 කාලේ. උන්වහන්සේ පුංචි කාලේ අසනීප වෙලා ඉස්පිරිතාලේ හිටියා. අවසාන කාලේ ඉස්පිරිතාලෙන් ගෙන යන්න කෙනෙක් නැහැ. ගුරුවරයා මැරිලානේ. සහෝදරයෝ ඒවට ලැබෙන ප්‍රතිලාභ නම් ලැබුවා. නමුත් උන්වහන්සේගේ වගකීම බාරගන්න කැමති වුණේ නැහැ. පස්සේ කාලෙක උන්වහන්සේ කීප තැනක වැඩ ඉඳලා පස්සේ කාලෙක සම්මාදන් කරගෙන ජීවත් වුණා. අම්මා තාත්තා ළඟ සිවුරු ඇරෙන්නේ. පස්සේ කාලෙක ගයක් හදලා දීලා තිනු කනත්තක ඍදි මාලිය ඇති. ඉතින් උන්වහන්සේට ජීවත් වෙන ක්‍රමයක් තිබුණේ නැහැ. අපි දැන් අවුරුදු ගණනාවක් තිස්සේ උදව් උපකාර කරලා වතුර ටික හදලා දීලා පුංචි පුංචි උපකාර කළා අපි සත්. පසුගිය දිනක උන්වහන්සේ ඇවිල්ලා ඉගෙන කතා කළා. මම කිව්වා මට කියන්න නම් බෑ, ලියුමක් ගහලා මුද්‍රණය කළා දුන්නොත් මම දෙන්නම් කියලා. ඉතින් උන්වහන්සේ ඉල්ලීමක් කරලා තියෙනවා මේ මං ළඟ තියෙන විස්තරات එක්ක. පුළුවන් නම් අවුරුද්දකට සැරයක් උන්වහන්සේ ආබාධිතයි තව කෙනෙකුගේ ප්‍රයෝජන උපකාරය ලැබමින් ඉන්නේ. දැනට තමයි වැඩිපුර බලාගන්නේ. වැටකොට කෙනෙක් තියාගෙන ඉන්න උයා පියා ගන්න ඕන, දැන් හම්බ වෙන්නේ. ඒ සියලු යැපීම් සඳහා ඔහුගේ සේවකයාගේ වැටුප් ගෙවන්නත්, ලයිට් බිල්, වතුර බිල්, එයාගේ බිල්පත් ගෙවා ගන්නත්, ආහාර පාන. උන්වහන්සේ මට දවසකට රුපියල් 500ක් ලැබුණොත් හොඳටම ඇති කියලා. ඒ නිසා ඔබට පුළුවන් නම් අපි ගාල්ලේ නුවර දෙන්නුම් දීලා තියෙනවා. පුළුවන් නම් ඔබේ ජීවිතයේ විශේෂ අවස්ථාවක් තියෙනවා නම් ඒ දිනේ වෙන් කරගෙන උන්වහන්සේට රුපියල් 500ක වැනි මුදලකින් අවුරුද්දකට සැරයක් උපකාර කරන්න ලොකු පින්කමක් වේවි. මෙන්න මෙතන ඒ පිළිබඳව උන්වහන්සේ විසින් මුද්‍රණය කරලා දුන්න පත්‍රිකා තියෙනවා, අරගෙන බලලා ඒක ටෙලිෆෝන් නම්බර් තියෙනවා, ලිපිනයක් තියෙනවා, ගිණුම් අංකයක් තියෙනවා, කතා කරලා හඳුනගෙන පුළුවන් නම් උදව් කරන්න බලපෑමක් කරනවා නෙමෙයි. මේ පිළිබඳව තමයි අපට විශේෂයෙන් දැනුම් දෙන්න තියෙන්නේ, පුණ්‍ය ප්‍රතිපදාවක් හැටියට, යොමු කිරීමක් හැටියට. ඉතින් අද දවසෙත් එහෙමනම් අපි දවස පුරාම අද රැස් කරගත්ත මේ උදාර කුසල පුණ්‍ය ධර්ම බල මහිමයෙන් අපි හැමදෙනාටම ජාතියක් ජරාවක් ව්‍යාධියක් මරණයක් නැති සදාකාලික සපේතුම් වූ නිර්වාණ අවබෝධය කල්ලවා හැමදෙනාටම ලැබේවා සලසේවා. මතු දිනක බුදු වෙන ආර්ය මෛත්‍රී නාතමිත් බෝසතාණන් වහන්සේ ඇතුළු බුද්ධ බෝධිසත්වයන් වහන්සේලාටත් අල්පේ ශාක්‍යමණේ ශාක්‍ය ශාසන මානක උපකාරක ස්ථානයේට ගමට කලාවට අධිග්‍රහිත තම තමන් විග්‍රහ වස්තු ඉදකඩම් කෝරු අත පිට ව්‍යාපාර ආදීට අධිග්‍රහිත සියලු පින්කමිත දේව සමූහයාට පින්වත් වේවා, දුරු වෙරි දුමු වේවා, පතන බෝධියෙන් නිවන් සපතින් සැනසෙත්වායි සාදු කියලා දෙවියන්ට කියනවා. අපි හැම දෙනා නමින් නැසී මිය පරලෝකීය මෞතිය සහෝදර ගුරුවරාදී සකල ඥාති වර්ගයාටත් විශේෂයෙන් අද දවසේ දන් පැන් පිළිගැන්වූ දායකත්වයේ දරූ ඒ කාරුණික පින්වතුන් නමින් මිය පරලෝකීය මෞතිය සහෝදර ගුරුවර ඥාති මිත්‍ර දුවන්දරුවන් ආදී සකල ඥාති වර්ගයාටත් විශේෂයෙන් විහාර ගණේ අපවත්ී වදාළ සිල් ස්වාමීන් වහන්සේලාටත් සායිකාරකාදී හැම දෙනාටම මේ වැඩසටහනේ සංවිධානය කටයුතු කරන අපේ හාමුදුරුවන් වහන්සේ නමින් රවි කුග්ගල දේමතුන් නමින් ඒ සංවිධායක දායක පින්වත් පින්වතියන් නමින් මේ පරලෝකීය සියලු ඥාති විතයි හැම දෙනාටම එකසේ මේ පින්වත්පත් වේවා, සංසාර ජීවිත සුවපත් වේවා, දුක් පිරිසංසාර කතරෙන් එතුරුව ලබන සාන්ත නිවනින් සැනසෙත්වායි සාදු කියලා කෙනෙක්. අද විශේෂයෙන් ඔබට දන් පැන් පිළිගැන්වුවේ සෝමතිලක මහත්මානන්ට, දයාබර ස්වාමි පුත්‍රයාණන්ට පුණ්‍යානුමෝදනා කිරීම පිණිස විශාල ධන පරිත්‍යාගයක් කරලා දෙන විශාල පිරිසකට දන් පැන් පිළිගැන්වුවා. ඒ නෝනා මහත්මිය දරුවන් නැතිළු හැම දෙනා එකතු වෙලා අපි මේ වෙලාවේදී සෝමතිලක මහත්මානන්ට තම දයාබර බිරිඳ දරුවන් එකතු වෙලා මේ කළ සත්පුරුෂ මහා පින්කමේ පුණ්‍ය බල මහිමයෙන් විශේෂයෙන් සතර සරණාපති සාත්පාසාදී දුකකට නොඇති සිව්වපායාදී දුකකට පත් නොවේ දුර්ජනසුරෙන් මිදී සත්පුරුෂ ඇතුළම ලැබ වහවහ සතර දුක් වේවා, ධර්මලාභය ලැබේවා කියලා සාදු කරනවා. ඒ වගේම අද දවසේ මේ සංවිධායකත්වයෙන් මේ පින්කම සංවිධානය කළ අපේ ආමුදුරන් වහන්සේ ඇතුළු මේ සංවිධායක පින්වතුන්ටත් දන් පැන් පිළිගැන්වූ ඉනෝනා මහත්මිය දරුවන් ඇතුළු එමට අපට ඒ අවශ්‍යතා දන් පැන් පිළිගැන්වූ එහෙම දෙනාටමත් මේ සහභාගී වෙච්ච, සම්බන්ධ වෙච්ච, දැක සතුටු වෙච්ච, අසා සතුටු වුණු ඔබ අප හැම දෙනාට, ඔබේ අපේ පවුල්වල සෑම සියලු දෙනාටත් සැපත සාන්තිය සහනේ සැනසිල්ල නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ සිද්ධ වේවා. අපල උවදරු කරදර භාදක සාය චිත්ත පීඩාවන් මගහැරේවා. දුර්ජනසුරෙන් මිදේවා. සත්පුරු සැසිරුම ලැබ සත්‍ය ධර්මයන්ගේ අවබෝධයෙන් ලැබෙන අමා නිවන් සුව කල්ම වේවා. මෙන්න දෙනාට ලැබේවා. කායේන වාචා චිත්තේන පමාදේන මයාකතං අච්චයං කමනීලන්ති භූරිපඤ්ඤතථාග. කායේන වාචා චිත්තේන පමාදේන
දේන මයාකත් අච්චයං කමනේ ධම්ම සම්දික්ඛික අකාලික කායේන වාචා චිත්තේන සමාදේන මයාකත් අච්චයං කමනේ සංඝ සුපටිපන්න යනු ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ පාල සමාගම සතං සමාගමෝතු යාව නිවාන පත්තිය ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයාවහන්නෝ සබ්බ දුක්ඛාපමුඤ්ඤතු දුක්ඛප්පත්තාච නිදුක්ඛාපත්තාච නිබ්බය සෝකම්පත්තාච නිසෝකාමුන්තු සම්මේතිකානි දේවෝ වස්සතු කාලේන සස්ස සම්පත්තේතු හේතෝ භවතු ලෝකෝ චේනාජා භවතු අභිවාදන සීලිස්ස නිච්ඡං වන්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වද්ධන්ති යාදුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති වෙච්ච අතෝ නිබ්බාන සම්පත්ති ඉන්නාතේ සමිජ්ජති.
ඒ අවසන් වූයේ පූජ්‍ය පිටිගල ගුණරත්න ස්වාමීන් වහන්සේ විසින් දේශනා කරන ලද සුමධුර දහම් දෙසුමයි. නැවතත් මෙවැනිම වූ සුමධුර දහම් දෙසුමකින් හමුවෙමු. ඔබ සැමට තෙරුවන් සරණයි.